නමුත් අපි පුරුදු වෙන්න ඕන හිතේ වේගයට නෙමෙයි ඒ වේගය සංසිඳව ගන්න. විශේෂයෙන් ඉතින් මහත්වරු අපේ පිරිමි පාසලේ හරි අඩුයි මේ පැත්තට එනවා. ඒකට හේතුව තමයි ඔවුන් සාමාන්‍යයෙන් හරි වේගවත් ගොරෝසුව වැඩ කරන්න, අභියෝගාත්මක වැඩ කරන්න කැමතියි. ඒක හිතනවා සමහරලාට මේ භාවනා කරනවායි කියලා කියන්නේ මේ සාමාන්‍ය එක්කෝ මනසින් කඩාවගෙන වැටිච්ච පිරිසක්, එහෙම නැත්නම් හරි මෘදු මොලොක් වැඩක් කියලා හිතනවා ඒවලන්ට. ඇත්ත වශයෙන් බලාගෙන ගියාම මේක මෘදු මොලොක් වැඩක් නෙමෙයි, හරිම රෆ්, මේක හරිම ගොරෝසු වැඩක්. මේක වේදනාව විඳින්න, වීරය විඳින්න, වීරය ඇති කරගන්න, ධෛර්යය ඇති කරගන්න තියෙන මේ දෙයක්. මේක එහෙම මේ මෘදු මොලොක් විදියට දකින්නම බෑ. එනිසා අපි අගේ කරන පිරිමි අය යොමු කරනවා නම් ඒගොල්ලන්ට මේක අනිත් අයට වඩා බොහොම වේගෙන් අවබෝධ කරගන්න පුළුවන් දහම. නිවෙනවා කියලා කියන්නේ සැනසීමට පත් වෙනවා කියන එක. නිවෙනවා කියන්නේ සැනසීමට පත් වෙනවා, සහනයට පත් වෙනවා. මොනවද දැවෙන්නේ? රාගකින්ෙන් දැවුනේද නැද්ද? ද්වේෂකින්ෙන් දැවුනේද නැද්ද? ඈ මෝහකින්ෙන් දැවුනේද නැද්ද? ඔකයි ප්‍රශ්නේ. ඉතින් ඒ දැවීම තුල තව තවත් දැවෙන්න කැමති වෙන්නේ වෙන සැනසෙල්ලක් දන්නේ නැති නිසා. අර නිර්වන් සැනසෙල්ල වගේ සැනසෙල්ලක් හරියට දැනගත්තොත් එහෙම අර දැවීම අගය කරන්නේ නැහැ. ඒ පිච්චිල්ල අගය කරන්නේ නැහැ. ඒ දැවෙන්න යෑම නිසා මේ ලෝකය තුල ප්‍රශ්න වැඩි වෙනවා, ගැටලු වැඩි වෙනවා, මිනිස්සු ළඟ අසහනය වැඩි වෙනවා. මේ ඔක්කොම ඇති වෙලා තියෙනවා ඒ දැවිල්ලට දුවන්න ගිහිල්ලා. දැන් හිතේ ඇති වෙන වේගයක් තියෙනවා, ඒ වේගයට කොච්චර දිව්වත් මදි. හඬේ වේගයට යන කපිරියානයට නැගගත්ත ඒ ගුවන් සෙවලෙකුට වුණත් හිතනවා ඇති තා පොඩ්ඩක් මේකේ හයිය තිබ්බනම් හොඳයි කියලා. ඒක තමයි හැටේ. අධිවේගී මාර්ගයේ අපිට 100ට යන්න දුන්නාම තා පොඩ්ඩක් හිතන තා චුට්ටක් යන්න තිබ්බනම් හොඳයි කියලා. ඇමරිකාවේ වගේ පාරවල් වල 250ට වේගෙන් ගිහිල්ලා ඒ මිනිස්සුන්ට හිතනවා තා පොඩ්ඩක් වේගෙන් තිබ්බනම් 5 කිලෝමීටර් 700ක 800ක වේගයකින් ධාවනය වෙන දුම්රියවල් හදනවා. ඉතින් ඒක තමයි මිනිස් සිතේ ස්වභාවය. සංවර්ධනයේ තියෙන්නේ භෞතික දෑ කොච්චර තියෙනවද නැද්ද කියන එක මත නෙමෙයි. සංවර්ධනයේ තියෙන්නේ මිනිස්සයා මොනතරම් සහනශීලීව හා අසහනශීලීව ඉන්නවද, සහනශීලීව හා අසහනශීලීව ඉන්නවද කියන කාරණේ පදනම් කරගෙන. කෙනෙක්ගේ පෝසත්කම මනින රේඛාව ඕක. කාර්කීයක් තියෙනවද, කාර්කී වටිනාකම ගියේද නෙයි. නේද? එහෙම බලන්න ගියොත් එහෙම පොඩිම කාර්යක තියෙන මට නේ. ඉතින් ඒ නිසා ඒ මත නෙවෙයි. සනසිල්ලෙන් ඉන්න ප්‍රමාණය මනින්නේ. දියුණුව මනින්නේ තමන් කොච්චර සහනශීලී පුජ්‍යලීත යන පිළිබඳව. ඔබ අසහනයට පත් වෙනවා නම්, දුකට පත් වෙනවා නම් ඒකේ රහස තමයි මොකන්ද? ඒකේ රහස තමයි ඔබ තවමත් ඔබේ මනස අත්පත් කරගෙන නැත. ඔබේ මනස අත්පත් කරගෙන නැත. ඒකයි අසහනශීලීත්වයේ සංකේතය. එකම විසඳුම එකම ඖෂධය එකම මාර්ගය මේ නිවන් මාර්ගය විතරමයි මේ මනසට නිවෙන්න සැනසෙන්න ජයග්‍රහණයක් ලබන්න තියෙන. ඒක තේරුම් අරගෙන තියෙන්නේ තවත් අපි මතක් කළා මේ නවක පිරිසටත් එක්ක. ඊළඟට මේ මෙතෙන්දී අපිට ඌමනා කරන්නේ මේ කරුණු දෙක තුනක් හතක් අටක් කෝටියක් ප්‍රකෝටියක් පනවල මිනිස්සු මුල්ලකට දාලා තියෙන එක නෙමෙයි දහම කියන්නේ. මිනිස්යාගේ ජීවිතයේ තුලින්ම ස්වභාවික ස්වාධීන පාලනයක් වෙන මට්ටමට මිනිස්සු හදන්න ඕන. මිනිස්සු ඒ කාලේ වැඩි කාලේ වනචාරී රජවරු තීරණය කළා මිනිස්සුන් වරදින් වළක්ව ගන්නට නොයෙකුත් නොයෙකුත් දඬුවම් දුන්නාම හරි කියලා. බෙලි කපනවා, අත කපනවා, උල ගහනවා, නොයෙකුත් දේවල්. මං අහන්නේ එහෙම දේවල් වැළකීලා තියෙනවද? නෑ. අරාබි රටවල් වල කාන්තාවන්ගේ විතරක් දහස් ගාණක්ගේ බෙලි කපනවා. කාන්තාවන්ගේ විතරක්. එතකොට කාන්තාවන්ගේ විවිධ යාල් තියෙනවා. ඒගොල්ලෝ බෙල්ල කපන්න වෙන දෙයක් ඕනේ නැහැ. ඇඳුම පොඩ්ඩක් වෙනස්ව ගියොත් එහෙම ඒකට මේව ගන්න. එතකොට එහෙම කරලා ඒ රටවල් වල ඒ කැපිල්ලේ අඩුවක් වෙන්නේ නැහැ. එකෙන් මම අදහස් කරන්න උත්සාහ කරේ අපි උනත් අ르ග කන්න එපා, මේක බොන්න එපා, නටන්න එපා, ගයන්න එපා, සුවඳ විලවුන් තවරන්න එපා කියලා 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 ඒ වයින් මිනිස්සු ගඳ ගහ ගහ ඉන්න මට්ටමට පත් කළයි කියලා මනස කිසිම සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ, දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට අපි මොනවා හරි වැඩසටහනක් කියලා එකක් නිර්මාණය කළා. වැඩසටහනක් එක ප්‍රොජෙක්ට් එකක් මේ මොනවද ව්‍යාපාරයක් සීල ව්‍යාපාරයක් කලයි කියලත් ඔය ඇත්තන්ට සහනයක් වෙන්නේ නැහැ. ඒකක්වත් ඕනේ නැහැ. අපේ මනස හඳුනා ගන්න වැඩපිළිවෙලට එන්නම ඕන. එහෙනම් දැන් ඔබ අවතීර්ණේ වෙන්න ඔබේ මනසට. මගේ වචනයට නෙමෙයි ඔබේ මනසට භාවිතීරණේ වෙන්න. එතකොට ඔබේ මනස තුල ඔබ ගමන් කරද්දී මගේ වචනය ඔබට අර වැඩ කරයි කොයි වගේද? GPS හෙලගත්තේ නේ නේද? මාර්ග උපදේශන ලබා දෙන මේ වාහනවල ඉස්සරහ තියෙනවා GPS තියෙනවා, ඒ දුරකථනවලත් තියෙනවා. GPRS ද GPS ද? GPS නේ. අන්න ඒ වගේ එකක් හැටියට අපි වැඩ කරන්නේ. අනුශාසකයා වැඩ කරන්නේ මේ GPS එකක් වගේ. අතුරුගිරිය ඊට පස්සේ 2 දෙනවා රත්නපුර කියලා දුන්නාම එයා රත්නපුරේට යනකම් අරගෙන යනවා. ඒ GPS තාක්ෂණය මගින් පාර වැරද්දොත් එයා හඬක් නගලා හරි කියනවා පාර වැරද්දෝ කියලා. අන්න එහෙමයි අපි වැඩ කරන්නේ. වෙන එක වෙන ක්‍රමයක් නැහැ. මොකද්ද ඔබේ මනස තුල ඔබ හොයන්නේ? නිර්වාණ දොරටුව. නිර්වාණ පුරය. රත්න පුරය නෙමෙයි නිර්වාණ පුරය. හොයාගෙන යනවා. නමුත් ඔය මනස ඇතුලේ යක්ෂ පුරයවල් හොයාගෙන තියෙනවා. පෙරේත පුරයවල් හොයාගෙන තියෙනවා. මාන උද්දච්චකම් තියෙන පුරයවල් ඔක්කොම හොයාගෙන තියෙනවා. විවිධ ගති ලක්ෂණ තියෙන පුර හොයාගෙන තියෙනවා. නමුත් මේ නිර්වාණ පුරය තාම හොයාගන්න බැරි වෙච්ච නිසා මේ හොයාගන්න හදන්නේ. ටිකක් වෙනස් ආකාරයකට තමයි මේ නිර්වාණ පුරය හොයාගන්න තියෙන්නේ. මොකද වෙනස් ආකාරය කියලා කියන්නේ? ඉන්ද්‍රියන් තුල තමයි අනිත් සියලුම පුර හැදෙන්නේ. 31 තලයේම හැදෙන්නේ ඕන පුරයක් ඕන ලෝකයක් කියලත් එකට පාවිච්චි කරනවා. පුරයක් කියන්නත් පුළුවන් ගම්මානය ප්‍රදේශයක් කියන එක. මේ ඉන්ද්‍රියන් හය තුළ තමයි අනිත් ඔක්කොම 31 තලයේම හැදෙන්නේ. නමුත් මේ නිර්වාණ පුරය හැදෙන්නේ ඉන්ද්‍රියන් හයෙන් තොරව. දැක්කනේ? ඒක තමයි තියෙන මෙතන සුවිශේෂී. අරක ඉන්ද්‍රියන් තුළ මත හොයන්න පුළුවන් කාරණයක්, මේක ඉන්ද්‍රියන් වලින් පරිබාහිර තියෙන කාරණයක්. ඒ නිසා ඉන්ද්‍රියන් වලින් පරිබාහිරව තියෙන කාරණේ සොයා ගන්න පුළුවන් විශේෂ ඥානයක් ඕන. අදිචිත්ත අදිඥාන ඕන. සාමාන්‍ය අර කියන දේවල් අහගෙන ඉඳලා ඔළුව පාත් කරන් ඉඳලා වන්දගෙන කියලා ඒක හරියන්නේ නැහැ. මේක හරි ගැටෙන සටන්කාමී මනසක් ඕන. හාමුදුරුවෝ කියන ගෞරවයෙන් කියන දේවල් අහගෙන ඉඳලා වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ කළා තියෙන්නේ මොකද? ඕනෝට වඩා පැහැදිච්චයි අපහදවල තියෙනවා. අපහැදීම තියෙනයි පහදවල තියෙනවා. ඇයි කියලා දන්නවද ඒක? ඒකට හේතුව තමයි අපහැදීමෙන් ඉන්න පුජ්‍යලයා මේ ධහම ගන්නෙත් නැහැ. පැහැදීමෙන් ඉන්න පුජ්‍යලයා මේ ධහම ගන්නෙත් නැහැ. වක්කලී වගේ අය හොඳටම පැහැදිලා හිටියේ. බුදුහාමුදුරන්ගේ සිත නැමිලා. නමුත් ඒගොල්ලෝ අපහැදෙව්වා. එතන ඉන්න එපා, මේ කුණු ශරීරයක් දිහා බල බල යන්න කියලා අපහැදෙව්වා. අපහැදෙව්වට පස්සේ ඇති වෙච්ච මානසික තත්ත්වයෙන් තමයි එයා නිවන් දකින්නේ. එතකොට මෙතෙන්ට අවශ්‍ය කරන්නේ කිසියම් දෙයක් කෙරෙහි මේ අචල සද්ධාාවක් හරි පැහැදීමක් හරි මොකවත් ඇති කරගන්න කාරණයක් නෙමෙයි. බුද්ධහමෙන් නම් කියලා තියෙන්නේ හස්තිපදෝපන සූත්‍රයේ පැහැදින්න එපා, පිළිගන්න එපා හස්තියා දකින කම්ම කියලා. නමුත් අපිට සාමාන්‍ය උගන්වන්නේ මුලින්දලම අචල සද්ධාක් ඇති කරගන්න එහෙම ඉලක බොරු කතා නොදන්න කමට කියන ඒවායි. ඒ නිසා මේකට පැහැදින්න එපා. විමසන්නට යොමු වෙන එක තමයි විදර්ශනා භාවනා. මොනවද විමසන්නේ? නිවන. තමන්ගේ හිතේ සැනසෙල්ල විමසනවා. මගේ හිතේ සැනසෙල්ල කොහෙද තියෙන්නේ? සරල කාරණේ. කොයි විදියට මම මගේ මනස පිහිටෙව්වොත් සැනසෙල්ල තියනවද කියන කාරණේ. බාධක වෙලා තියෙන්නේ මොනවද? අර පෙරගත්ත දැනුම පුජ්‍යලේ කැටියට ඉඳගෙන ඒ නිවන් මඟ සොයාගෙන යද්දී අර ගතානුගතික ගති සම්ප්‍රදායන් පිටිපස්සට අදිනවා. බෞද්ධයාගේ බෞද්ධ සංකල්පය පිටිපස්සට අදිනවා. ක්‍රිස්තියානි කෙනාගේ ක්‍රිස්තියානි සංකල්පය ආව පිටිපස්සට අදිනවා. මුස්ලිම් කෙනාගේ මුස්ලිම් සංකල්පය ආව පිටිපස්සට අදිනවා. සත්‍ය ගවේෂණය කරන්න දෙන්නේ. ඒකයි මෙතන සිද්ධ වෙන කාරණේ. මිනිසාගේ සම්පූර්ණ ස්වාධීනත්වය, නිදහස ආගම් සහ සංස්කෘතීන් විසින් අවහිර කරලා තියෙනවා, වහලා තියෙනවා. ඒ නිසාමයි ලෝකේ ප්‍රශ්න තියෙන්නේ. ආගමික ප්‍රශ්නේ ඇරෙන ප්‍රශ්නයක් ලෝකේ තියෙනවද? නැහැ. එහෙනම් ලෝකේ ආගම්ම තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ සංස්කෘතික, ජාතික කියලා කියන්නේ ඒකනේ. ජාතික සංස්කෘතික ප්‍රශ්නේ ඇරෙන්න ලෝකේ වෙන ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ඒක ජාතික සංස්කෘතික ප්‍රශ්නේම තමයි ලෝකේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. යම් කිසි කෙනෙකුට ආගමකුත් නැත්තම්, ජාතියකුත් නැත්තම්, සංස්කෘතියකුත් නැත්තම්, රටකුත් නැත්තම්, ඒ මනුස්සයා ඉතාම සාමකාමී හදවතක් තියෙන කෙනෙක්. මං හිතන්නේ මේ රටේ සිංහල අය ඉන්න ඕනවත්, මුස්ලිම් අය ඉන්න ඕනවත්, දෙමළ අය ඉන්න ඕනවත් කියලා නෙමෙයි. මං කියන්නේ මේ රටේ හොඳ මිනිස්සු ඉන්නවනම් ඇති. ප්‍රඥාවන්ත මිනිස්සු ඉන්නෝ නම් ඇති. නමුත් ඉතින් ආක්‍රමණශීලී ආගමක් සහ ගතානුගතික දැඩි සම්ප්‍රදායක් හමුදා නීතියින් තියෙන දහමක් ලෝකෙ ප්‍රචලිත වුණොත් ඒ තුල ප්‍රඥාවන්ත මිනිස්සු ඉතුරු වෙයි කියලා හිතන්න අමාරුයි. දැඩි රුදුරු ගති ලක්ෂණ වලින් පැවතිච්ච මිනිස්සු තමයි ඉන්නේ. දහම කියන එක දියුණුව සඳහා, ජීවිතයේ සාර්ථකත්වය සඳහා, සතුටෙන් ප්‍රීතියෙන් ජීවත් වීම සඳහා, සැප විඳීම සඳහා යොදා ගන්න ඕන. ඒක හම්දුරු කෙනෙක් පහුගිය දවසක මට හම් වෙලා කියනවා, අපි ඉතින් මහන වුණේ සැප විඳින්න නෙමෙයිනි කියලා කිව්වා. මම කිව්වා ඒක හරි වැඩන්නේ හම්දුරු, නිවන් සැපනේ කියලා. මොකද්ද ඒ කියන්නේ? ඉතාම ලාභාල මට්ටමේ මනසක් තියෙනවා කියන එක නේකින් පැහැදිලිුම. මොකද්ද සැප කියලා දන්නේත් නැහැ, මොකද්ද දුක කියලා දන්නේ. තාමත් උන්වහන්සේගේ ඔළුවේ තියෙනවා සැප කියන්නේ අර එළියේ තියෙන දේවල් ටික කියලා. නැත්තම් අවදාවත ඕක කියන්නේ නැහැ. ඈ එක හාමුදුරගෙන දවසක් කියනවා, ඒගොල්ලෝ බීලා කාලා හරි සැපෙන් ඉන්නේ කිව්වා. මං හෝ බීලා කන එක සපද්ද කියලා, බීලා කන එක සපද්ද කියලා. මං කිව්වා ඒක බොන්නේ මිනිස්සු මානසික ආතතියටනේ. එතකොට ඒ හාමුදුරුවෝ දන්නේ නැහැ තාම සැප මොකද්ද කියලා. ඒකයි එතන තියෙන ප්‍රශ්න. මිනිස්සු බොන්නේ ආතතියට, අසහනයට බොන්නේ. දවසේම වැඩ කරලා ගිහින් මිනිස්සු හැන්දාවට බොන්නේ අර මානසිකව සහ කායිකව තියෙන ආතතිය අපහසුතාවයට. ඔන්න ඉතින් සැප තෝරගන්න බැරි වෙච්ච ලෝකේ ප්‍රශ්නේ. සැප විඳින්නයි මේ සැප විඳින්න මේ ඇවිල්ලා ඉන්නේ. මෙහෙට ඇවිල්ලා ඉන්නේ දුක් විඳින්න නෙමෙයි. ඔබ සැප විඳීම සඳහා නම් ඔබ තුල දුක අයින් කරන්න ඕන. අනිත්‍යතාවයට අදාළ සියල්ල අයින් කරන්න. දුක්ඛතාවයට අදාළ සියල්ල අයින් කරන්න. අනාත්ම ස්වභාවයට අයිති සියල්ලම අයින් කරන්න. දැන් ශේෂය අරගෙන බලන්න මොකද්ද ඉතුරුව කියලා. දැන් මේ අපේ අය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වෙන්න ඕන කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන தത്വයට වැටෙනවා. දැන් මම මේ කාරණේ වෙන විදියකින් විග්‍රහ කරපු අවස්ථාවකුත් තියෙනවා. දැන් මම මේ විදියට විග්‍රහ කරලා පෙන්නන්නෙත් ඒක. මොකද මේ ධර්මයේ ආධිපත්‍ය දරූ කෙනෙකුට ඒ අයිතිය තියෙනවා. වචනේ එක සත්‍ය නැහැ. ඒක විග්‍රහ කරන විදියට තමයි සත්‍ය මතුවෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරනවා බුදුහාමුදුරන්ට. ස්වාමීනි ඔබ වහන්සේ එක වෙලාවක ඇතයි කියන දේ ආයි වෙලාවක නැහැයි කියනවා. මොකද කියලා ඇහුවා. ඒක බුදුවරයන්ගේ අයිතියක් කියලා කිව්වා. ඒක තමයි බුදුවරුන්ගේ ස්වභාවය. හැබැයි එකම එක දේ කියවෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් කෙලාවක කියනවා, අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසයා, තමන්ට තමන් විතරයි තව වෙන කිසිවෙකු නැත කියලා. ආයි තව දනක කියනවා, අත්තාහි අත්ත නෝනත්ති කුතෝ පුත්තා කුතෝ දන, තමන්ට තමන්වත් නැත. දැන් කෙනෙක් වචන දෙක මෙහෙම ගලපන්න ගියෝ, ඒක දැනක ඔබ වහන්සේ කිව්වා තමන්ට තමන් විතරයි කියලා. ආයි ඔබ වහන්සේ කියනවා තමන්ට තමන් නැහැයි කියලා. මොකද්ද මේ දෙකේ තේරුම කියලා අහන්න පුළුවන්. නමුත් ඒ ගාථා දෙක නිම වෙලා ඒක එක වචනයක් ගන්නෙ නැහැ, එක පදයක් ගන්නෙ. සමස්ත සූත්‍රය හෝ සමස්ත ගාථාව සම්පින්දනය කරන්න ඕන. පින්දනය කරාම තමයි ඒකේ තියෙන ඖෂධීය ගුණය වැඩි වෙන්නේ. දැන් ඔය කසාය තම්බන කොටත් එක එක රෝගේ වලට එක එක බලපෑම් ඇති කරවන්න ඒ ඖෂධ ප්‍රමාණය තුල තමයි ඒක ගොනු වෙන්නේ. සමහර ලෙඩකට ඒක ඖෂධයක් වැඩි කරනවා. සමහර රෝගවලට ඒක ඖෂධයක් අඩු කරනවා. ඒ තුල කෙසේ කෙසේ හෝ අවශ්‍ය රෝගයට අවශ්‍ය මේ ශක්තිය නිර්මාණය කරනවා. අන්න ඒ වගේ දෙයක් මේ දහම තුල තියෙනවා. අද මම කියන්නේ අනිත්‍ය සියල්ල ඉවත් කරන්න. දුකයි කියන සියල්ල ඉවත් කරන්න. අනාත්මයි කියන සියල්ල ඉවත් කරන්න. ඒක බුදුහාමුදුරු කියපු ගාථාවක් උනොත් මට කියන්න පුළුවන්. යංකෝ බික්ඛු අනිච්චා తత్రతే ඡන්தோපහතං හෝති. මහණෙනි යමක් අනිත්‍ය නම් ඒකද තියෙන ඡන්දය ප්‍රහාණය කරන්න. යංකෝ බික්ඛු දුක්ඛං తత్రతే ඡන්தோපහතං හෝති. යමක් මහණෙනි දුක නම් ඒව ප්‍රහාණය කරන්න. දුක අල්ලගන්න නෙමෙයි කියන්නේ. දුක නැති කරන්න. අපි දුක අවබෝධ කරගන්න කියලා දුකට වැටෙනවා. දැන් මන් දන්න විදේශික හාමුදුරු කෙනෙක් ආව කුරුණෑගල පැත්තේ කාරණ්‍යයක. උන්වහන්සේට උවමනා වුණේ මෙහි එයාගේ තියෙන ඔක්කොම වීරිය යොදවලා කොහොම හරි භාවනා කළා අහසින් තමන්ගේ රටට යන්න. එහෙම වෙන විදේශිකයෝ ගොඩක් ලංකාවට එනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මෙහෙම උඩින් යන්න පුළුවන් අය මේ කරන කට්ටිය මෙහි ඉන්නවය, මෙහෙම යන්න පුළුවන් කියලා පොත්වල තියෙනවය. මෙහෙ ඉඳලා එහාට ඊමේල් කරනවා මම එන්නේ උඩින් ආසෙන් එන්නේ කියලා. ඉතින් උන්වහන්සේලා අර මලකුණක් ඉස්සරහා තියාගෙන දිගට මේ විදේශික හාමුදුරු කෙනෙක් භාවනා කළා. ඒකේ තියෙන විස බීජයක් යම් එකක් ගිහිල්ලා උන්වහන්සේ මලගුණක තියෙන විස බීජ කියන්නේ ක්‍රමානුකූලව පණුවක ගහ යද්දී තියෙන පොඩි විස බීජයක් නෙමෙයි තියෙන්නේ. ඈ ඒ මලකුණ ඉස්සරහා ඉඳගෙන භාවනා කරලා විස බීජයක් ගිහිල්ලා මලා. ඉතින් වැරදි දර්ශනය කියලා කියන්නේ එක අතකින් බැලුවාම ඒක ත්‍රස්තවාදයක්. ඒ හිමිනම මලේ වැරදි දහමක් නිසා, වැරදි භාවනාවක් නිසා, වැරදි මෙහෙයවීමක් නිසා අපරාධයක්. ඒක නිසා දුකයි කියන එකට පණින්න එපා. දුක් දේවල් හැම දෙයක්ම අතහරින්න. දුකයි කියලා හිතන දේවල් අතහරලා දාන්න. ඒක කරන්න එපා. දැන් අපි වුණත් කැමැත්තක් නැති ආහාරයක් කන්නේ නෑනේ. මම ඔකට ආස නෑ. මම ඔක කන්න කැමති නෑ. කනවනාය ඒව කන්න. ඒකයි වැඩ පිළිවෙල. ඒක සම්පූර්ණ අයිතිය තමන්ට තියෙනවනේ. අනාත්මයි කියලා යමක් කියනවනම් මේ ලෝකේ ඒ අනාත්ම සියලුම දේවල් ඉවත් කරන්න. දැන් හොඳට නුවණින් මේ වැඩේ කරන්න කොටික වෙලාව. අනාත්ම දේවල් ඉවත් කරන්න, දුක් දේවල් ඉවත් කරන්න, අනිත්‍ය දේවල් ඉවත් කරන්න. ඔබ ඉවත් කරලා තමයි ඉන්න ඕන. අන්න ඔබගේ ස්වභාවික පැවැත්ම මතුවෙන්න පටන් ගන්න එතනින්. කොතනින් ඉවත් කරන්නේ? මනසෙන්. මනස තුල දැන් ඔබ බලන්නට ඕන හැරි විදියට නම් අනිත්‍යතාවයට ලක්වන දේවලුත්, දුක්ඛතාවයට, අනාත්මතාවයට ලක්වන දේවලුත් නෙමෙයි. ඒවා ප්‍රහාණය කරලා පුළුවන් නම් බලන්න කොයි පැත්තද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නොවන දේ දිහා බලන්න. ඇත්ත වශයෙන් ඔබ ඉන්න ඕන අරව ප්‍රහාණය කර කර හොය හොයත් නෙමෙයි. සැබවින්ම ඔබ ජීවත් වෙන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම නොවන තැන. ඔබගේ මනසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නොවන තැන ඔබ ජීවත් කරවන්න ඔබේ මනස, ඔබගේ ඥානය, ඔබගේ ආත්මය. බලන්නේ අධ්‍යයනය ඔබට කරන්න පුළුවන්ද කියලා. දහම තෝරගන්න තුරු තමන් මනස තුල සිටියේ උත්තේ කොතනද කියලා දන්නේ නැති නිසා යම් අපහසුතාවයකට පත් වෙනවා. නැ හැමෝම ආරක්ෂා සහිත තැනක ජීවත් වෙන්න කැමති. දැන් කායිකවත් අපි කැමති, මානසිකවත් එහෙම කැමති වෙන්න ඕන. උදාහරණයක් විදිහට අරගෙන තියෙනවා අර වටුකුරුල්ලේ. වටුකුරුල්ලෙක් දවසක් එළි පහළිය වෙදිද්දි ගිජුලිහිණියෙක් ඇවිල්ලා අල්ලගෙන ගියාලු. ඉතින් ඒ ගිජුලිහිණිය කියනවා, ගිජුලිහිණිය නෙමේ වටුකුරුල්ල කියනවා, අනේ මට අයිති නැති තැනක මම හිටියේ, මට අයිති තැන හිටියේ නම් මට මේ විපත වෙන්නේ නැහැ නේ කියලා කියනවලු. ඊට පස්සේ ගිජුලිහිණිය කියනවා, මට ඔබ කොතනක හිටියත් අල්ලගන්න පුළුවන්, පුළුවන් තැනක ගිහිල්ලා හැංගෙන්න කියලා අතහරිනවා. ඉතින් එයා අර හදාගත්ත නියරක පස් දෙනයක් තුල රැඳිලා හිටපු ඒ වටුකුරුල්ලා දුවල ගිහිල්ලා ඒ පොන්ජි සතා ඒ තමන්ගේ කුඩා ගෘහයට ගියා. ඉතින් ඔහු අල්ලන්න ආපු අර වේගෙන් ආපු ගිජුලිහිණිය අර පස් බැම්මේ වැදිලා මරණයට පත් වුණා කියලා සඳහන් වෙනවා. ඒක පොඩි කතාවක් විතරයි. ඒ කතාවේ කුරුල්ලෝ කතා කරනවාද එහෙම මේව ගන්න ඕනේ. ඒ වගේ අපිටත් අපේ මනස තුළ සුරක්ෂිත තැනකම අපිට පිහිටවන්න පුළුවන් නම් මොනම විදියක බලවේගයකටවත් තමන්ව ග්‍රහණය කරන්න, තමන්ව අල්ල ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒ නිසා අන්නේ සුරක්ෂිත තැන, ඒ සැබෑ නිවහන, ඒ නිසල සංසුන් සංවර නිරෝධ සහගත හැම පැත්තකින්ම නිවුණු ඒ උතුම් ගුණය ඒ තමන්ගේ හිතේ මතු කරගන්න හැම දෙනාම වීර්යවන්ත විය යුතු, වෙහෙස විය යුතු කාරණයක් බවට පත්වන්නේ ඒ නිසා. එහෙමනම් ඒ කාරණේ අවබෝධ කර ගැනීමට අපි තව තවත් ධර්මයේ කෙරෙහි අවධානය යොමු කරගනිමින් ඥානය දියුණු කරගන්න ඕන. සිත තුළ නිහඬ බව ඔය ආකාරයටම දිගින් වඩමින් සිතෙහි සුපුරුදු ක්‍රියාවලියෙන් නිදහස් වී සෑම විටම ක්‍රියාවෙන් නිදහස් වීමට නුවණැස යොදවමින් නිරෝධ සත්‍ය යමක් කරා තමයි ක්‍රියාවක් හඹා යන්නේ. ක්‍රියාවක් තුළ පුජ්ජලත්වයේ තිබෙනවා, ක්‍රියාවක් තුළ ඉලක්කයක් තිබෙනවා. එනිසා කර්ම නිරෝධයෙන් හොඳ හා නරක ක්‍රියා නොකරන කෙනෙක් බවට පත් වෙනවා. මධ්‍යස්ත ක්‍රියාද නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ක්‍රියාවෙන් නිදහස් වූ කෙනෙක් බවට පත් වෙනවා. ක්‍රියාවෙන් නිදහස් වුණොත් එයා පව් කරන්නෙත් නැති, පින් කරන්නෙත් නැති කෙනෙක් බවට පත් වෙනවා. යුතුකම් මිෂ්ඨ කරනවා, නමුත් පව් කරන්නෙත් නැහැ, පින් කරන්නෙත් නැහැ, කර්මයෙන් නිදහස් වෙලා. චේතනාව මතින් ක්‍රියාත්මක වෙන ලෝකය දුක්බරයි. චේතනාවෙන් නිදහස් වූ ස්වභාවය සැනසෙලි දායකයි. ඒ නිසා චේතනාවෙන් නිදහස්ව සිටින්න. කරන්න වැඩක් හෝ කරවන්නට කෙනෙක් තබා නොගන්න, ග්‍රහණය නොකරන්න, හොඳට තේරුම් ගන්න. කරන්නට වැඩක් හෝ කරන්නට කෙනෙක් හෝ ළඟ තබා නොගන්න. සැබෑ ස්වභාවය තුළ දුක නැහැ. සැබෑ ස්වභාවය තුළ සතුටක් නැහැ. සැබෑ ස්වභාවය තුළ මධ්‍යස්ථතාවයක් නැහැ. යම් දුක් වේදනාවක් හෝ යම් සුඛ වේදනාවක් ඇද්ද, ඒ ඔබ යම් තැනක පැටලී ඇති බව ඔබට කියාපාන සංකේතයක්. යම් සුඛ වේදනාවක් හෝ යම් දුක් වේදනාවක් ඇද්ද, ඔබ යම් තැනක පැටලී ඇති බව කියාපාන සංකේතයක්. එමෙවින් ඒ සුඛ වේදනාවට ගොනු නොවි, ඒ දුක් වේදනාවට ගොනු නොවි ඔබ පැටලී ඇති කරුණ පිළිබඳව, දෘෂ්ටිය පිළිබඳව අවධානය යොමු කරන්න. සියලු දෘෂ්ටීන්ගෙන් විනිර්මුක්තව නිදහස්ව වාසය කිරීමට තම ඥානය මනස යොදවන්න. මනස හැඩගස්වාගෙන ඉන්නවා නෙමෙයි, මනසින් නිදහස්ව සිටිනවා. ඥානය හැඩගස්වාගෙන සිටිනවා නොවේ, ඥානයෙන් නිදහස්ව සිටිනවා. ඉඳුරන් හැඩගස්වාගෙන සිටිනවා නොවේ, ඉඳුරන්ගෙන් නිදහස්ව සිටිනවා. යමක් වෙනුවෙන් හැඩගස්සනවා නොවේ, හැඩගැස්වීමට පුජ්‍යලේකු යොදවනවා නොවේ, ස්වභාවය යනු එයයි. ස්වභාවය තුළ කරවන්නෙකු හෝ කරන්නට වැඩක් හෝ නැත. කරවන්නෙකු නැති, කරන්නට වැඩක් නැති. දුක් වේදනාව හෝ සුඛ වේදනාව හෝ උපේක්ෂා වේදනාව නොවිඳින ඒ අවේදිත මිහිරේ, ඒ අවේදිත ගුණයේ සිටිනවා. ඥාන ග්‍රහණය නොකරන්න, ධර්ම ග්‍රහණය නොකරන්න, සියල්ල අතහරින්න, අතහැරීමද අතහරින්න, එවිට ඔබ පූර්ණ වූ නිර්වාණ ගුණයේ ගොඩනගෙනවා ඇති. එය ලෝකෝත්තර ගුණයයි. වේදනා කිසිත් නොමැතිව සිටීමට අප මනස සකසා ගත යුතුයි. වේදනාවන් පැමිණෙන්නේ යම් ග්‍රහණයක් නිසායි. හිතට දුකක් හෝ අපහසුතාවයක් දැනෙන්නේ යම් ග්‍රහණයක් නිසායි. සතුටක් හෝ ප්‍රීතියක් දැනෙන්නේ යම් ග්‍රහණයක් නිසායි. දැනීම් සංවේදීතා ඉක්මවා යා යුතුයි. හොඳයි, සාදු සාදු. අචින්තයේසු ප්‍රසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. අනන්තය ප්‍රසංසා කරන්නෝ ප්‍රතිඵලය හැටියට අනන්තයම දකින්නෝ බවට පත්වෙනවා. එහෙමනම් අපි අනන්තයයි දකින්නේ, අනන්තයයි සොයන්නේ, අනන්තය තුලයි ජීවත් වෙන්නේ. එතකොට ප්‍රතිඵලය අනන්තයි. බුදු ගුණ අනන්තයි කියන්නේ ගොඩාක් තියෙන නිසා නෙමෙයි. ඒ ගුණය අනන්තයි. කියන්නේ මොනවත් ඔය පිටින් කියන එක ගුණයක්වත් නැහැ. පිටින් නවරහදී බුදු ගුණ කියලා කිව්වත් ඒවා අර පිටින් මිනිස්සුන්ට පේන දේවල් මිනිස්සු කිව්වා. පුරුෂ ධම්මසාරතේ ඉතින් දේව මිනිස්සුන්ට වැදගත්. එහේ මේ ඉතින් පිටින් පේන ටිකක් වැත්ත වශයෙන්ම ඔක ලෞකික නවරහදී ගුණ. පරමාර්ථ වශයෙන් ගත්තහම බුදු ගුණ නවයක් නෙමේ, එකක් නෙමෙයි, ඒක අනන්තයක්. බාහිරින් ගත්තහම තමයි නමයක් පේන්නේ. ඒක හරි, ඉතින් එහෙම ගුණයකුත් තිබ්බා. නමුත් අපි අඳුන ගන්න ඕන ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ පිටින් පේන ගුණය නෙමෙයි. ඒ අවබෝධාත්මක බුද්ධත්වය කායිකව හෝ වාචිකව කරන ක්‍රියාවලිය ඔස්සේ ස්වභාවයක් නෙමෙයි. මේක ප්‍රත්‍යක්ෂ විය යුතුයි. කුසල ධර්මයේ වැඩිම නිසා තමා තුල ගෙදරක නිවසක ඉන්න මීයෙක් වගේ තමා තුල සැපය කාදමන මීයෙක් ඉන්නවා. ඒ තමයි මමංකාරය. ඔය ඔක්කම ප්‍රශ්න ඒකනේ. මට බැන්නා, මට දොස් කිව්වා තියෙනවා. ධර්ම අවබෝධය කරගත්තට පස්සේ එයා ඇලෙන වැඩ කොච්චර කරත් ඇලෙන්නේ නැහැ. ගැටෙන වැඩ කොච්චර කරත් ගැටෙන්නේ නැහැ. අර මහා මුද්‍රා ගීතේ කියන්නේ බුදු කෙනෙක් මිනි මැරුවත් පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා. සම්පූර්ණ නැත්නම් මිනි මරන නෙමෙයි, ඒ කාරණේ තියෙන ප්‍රබලත්වය කියලා දෙන්නේ ඒ හදන්නේ. ඒක නිකන් හොඳ නැහැ වගේ ක්‍රමේ. නමුත් ඒකයි පෙන්වන්න හදන්නේ මොනම විදිය කිව්වත්. ඊට පස්සේ එතෙන්ට පැමිණෙන්නේ නැහැ. ඒ රජිනට නඩු දාන්න බෑ වගේ තමයි. ඒ වගේ මොනම ආකාරයක කිව්වත් එතෙන්ට කර්ම රැස් වෙන්නේ නැහැ. දැන් අපි කීර්ති ප්‍රසංසාහාරේ මෙහි ලැබනවා වගේ වැඩක් කළත් ඒ හිම දෙයක් අපිට නැහැ. කොච්චර සල්ලි හම්බුණත් නැතත් ඒක එහෙම අධ්‍යාත්මික එහෙම ග්‍රහණයක් නැහැ. අදාළ වැඩක් කරනවා. නැත්තම් ඈ විදිහට ඉන්න තියනවා නම් තියනවා වගේ ඉන්න. ඒක තිබුණත් නැහැ වගේ, නැති වුණත් නැහැ වගේ. මොකවත් නැහැ. එහෙම දෙයක් නැහැ. ඒසා රිදෙන්නේ මමනේ. එතකොට දැන් රිදුමක් නැද්ද කියලා, රිදුමක් තියෙනවා. ඍදුමක් නැත්තේ නැහැ, ඍදුමක් තියෙනවා. යම්කිසි ලෝක සාධාරණ යුක්ති සහගත වැඩපිළිවෙලක් තුළ ලෝකේ ජීවත් විය යුතුයි කියන ගුණයක ඉන්න නිසා එවැනි ලෝක අසාධාරණ ක්‍රියාවලියක් තියෙනවා නම් එතන යම්කිසි ඍදුමක් නෙමෙයි, යම්කිසි එතන තියෙනවා ඒක निराකරණය කරන වැඩපිළිවෙලක් තියෙනවා. අර මේ දැක්ක කෙනෙකුට ඒකයි බුදුහාමුදුරුව මේ සම්මුති වශයෙන් විනය ධර්ම ඔය වගේ සූත්‍ර අභිධර්ම ඔය විදියට දේශනා කරලා ඒවා පිළිවෙලක් හදලා මහරහතන් වහන්සේලා මේවා සංඝායනාවල් කරලා මේවා ලියලා කියලා පවත්වලා තිබ්බේ. ඒ කාලේ තල්පත්වල ලිවීම තිබිලා තියෙනවා. ඔය පණිවිඩයක් යවුවා නේද, මේ ඒ වගේනේ යවුවා කියලා තියෙන ඔය යම් යම් තැන්වල ත්‍රිවේද වගේ හදාරණේ පුජ්‍යලයන්ගේ පිළිරු රූපවල ඇඳපු තැන්වල තියෙනවා මේ පුස්කොළ පොත් තියාගෙන කියවන රූප ඇඳලා තියෙනවා. ඒ කියන්නේ අක්ෂර තිබුණා, වචන තිබුණා, ලිව්වා, බුදුදහම ලියලා තිබුණා. යම් සංඝායනා වුණා නෙමෙයි, පැහැදිලිවම ලිව්වා. මේ පසු කාලේන ලියුණයි කියන කතාව බොරුවක්. ඒක ඒ කාලෙම ලියුණා. ඒක හැබැයි ඒක පොතක තිබුණට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්වත්, දහම සුරක්ෂිත වෙලා තියෙන දෙයක්වත් වෙන්නේ නැහැ. මොකද පුතඥ කෙනෙකුට අනවබෝධයෙන් මේ කතාව කරන්න බෑ. දැන් මේ මං කරන මේ කතාව දැන් මාස ගණන් අවුරුදු ගණන් ගෙවි ගෙවි යනවා. මේක අනවබෝධය කෙනෙකුට කරන්න පුළුවන්ද? මේක අනවබෝධය කෙනෙකුට කරන්න බෑ. මේක ධර්ම සමාධියක් තියෙන්නම ඕන. දහම් සමාධියක් තියෙන්නම ඕන. ලෝකෝත්තර සමාධියක් තියෙන්න ඕන. බුදුගුණ අනන්තයි කියලා කියන්නේ කිසිම ගුණයක බැඳිලා නැහැ. ඒ නිසා අනන්තයි. දැන් ඔය ඇත්තෝ යම් යම් ගුණවල බැඳෙනවනේ. මම හර දානපති වෙන්න කැමතියි. එහෙම නැත්තම් මම හරි ලෝභපති නේද? එහෙම නැත්තම් මං හරි ඉරිසියාපති බවට පත් වෙනවා. කිසිම සිරියාවක් නැති වුණත් සිරියාවති වෙනවා. ඉතින් ඒ වගේ එක එක පති තාත්වයන් වලට පත් වෙනවා. ස්ථානාධිපතිනේ. ඒ එහෙම කිසිම තැනක පතිත වෙලා ගුණ වෙලා නැහැ උන්වහන්සේලා. මන් දවසක් කිව්වා මේ බුදුහාමුදුරුව බුදු වෙලා නැහැ කියලා. ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුත් බය වෙලා ගියා, ගැස්සිලා ගියා. ඒ කියන්නේ බය වෙලා ගැස්සිලා යනවා නෙමෙයි. එයාට දෙක පාරට මොකද්ද ඒ කිව්වේ කියලා එක පාරට හිතාගන්න බැරි වුණා. තේරෙනවා. ඒ තින් අවදි කළා නෝනින් බැලුවම ඇත්තනේ. මං කෝ ඔය ඇත්තෝයි බුදු වෙලා ඉන්නේ, බුදුහාමුදුරු බුදු වෙලා නැහැ කියලා. ඉතින් බුදුහාමුදුරු බුදු වෙලා නැහැ කියන එක ඉතින් තාම පැහැදිලිනේ. ඔබ මිනිස්සෙක්ද කියලා හෙවම නැහැ කිව්වම ආයි මොකද්ද ඉතින්? බුදුහාමුදුරු බුදු වෙලා නැහැ නේද? එතකොට අපි තමයි බුදුහාමුදුරුවොත් බුදු කරලා අපිත් බුදු වෙලා ඉන්නේ. අපි කියලා කිව්වට හැමෝම නෙමෙයි. අපි ගැනත් අපි යම් කිසි රාමුවකින් හිතන්නේ, බුදුහාමුදුරු ගැනත් අපි යම් යම් රාමුවල හිතන්නේ. ඉතින් යම් කිසි පුජ්‍යලයෙක් ඇවිල්ලා බුදුහාමුදුරුව ගැන ඔන්න රාමුව වෙනස් කරනවා. බුදුහාමුදුරු සිද්ධාර්ථ කුමාරයා මේ කාලේ රාහුල කුමාරයා දාලා ගියා, ලොකු අසාධාරණයක් කළා. යසෝදරාවිය දාලා ගියා, කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වුණා කියලා කිව්ව ගමන් ඔන්න ඔලුව වෙනස් කරනවා. එතකොට රාමුව කැඩෙනවා. දැන් නමුත් මේ ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් ළඟ තියෙන්නේ රාමුවක් නෙමෙයි. රාමුවක් නෙමෙයි තියෙන්නේ. අපි මේ නොකැඩෙන්න ස්ථීරව තදින් අචල ප්‍රසාදේ තියාගෙන ඉන්නෝ බයට හරි බලපෑමකට හරි කවුරු හරි කිව්ව නිසා හරි අපි කැමැත්තෙන් හරි එහෙම එකක් නැහැ. අනිත් ආගම් වල තියෙන බය කරලානේ. කොච්චර හරි බය කරන දෙයියෝ විශ්වාස කරේ නැති වුණොත් අපට ස්වර්ගෙ හම්බෙන්නෙත් නැහැ. ගියපු ගමන් දඬුවම් හම්බ වෙනවා, අපායට ඇදලා දානවා කියලා බය කරලා තියෙන්නේ. එහෙම කියලා හරි මිනිස්සුන්ට ටිකක් අර හින්දු ආගමේ වගේ හොඳ වැඩක් කියලා දෙනවා නම් කමන්නේ ඈ. දැන් අපේ මිනිස්සුත් කියනවා බලන්න මේ මිනිස්සු හරියට ආගම අදහනවනේ කියලා කියනවා. හරියට ආගම අදහනවා කියලා කියනවා ඔක්කොම කරන්නේ පාපකාරී වැඩ ටික. ඉතින් පාපකාරී වැඩ ටික ඔක්කොම කරන වරුසේකට හරියට ආගම අදහනවයි කියන්න පුළුවන්ද ඈ? එහෙනම් ඉතින් ත්‍රස්තවාදීන්ටත් කියන්න පුළුවන් එයාලා හරියට ඩියුටි කරනවා කියලා. ඒක ඩියුටියක් නේද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වැඩ කරයි කියලා නැහැ. එහෙනම් කියන්න පුළුවන් ත්‍රස්තවාදීන්ටත් බලන්න උන් කම්මැලි නේ, කැලේ හැංගිලා ඉඳලා ගහන්නේ කියලා. එහෙම කියන්න බෑ. ඒ නිසා යමෙක් ඒක දැඩිව ලබ්ධිකව කළයි කියලා ආගමක් ඇදහිීමක් බවට පත් වෙන්නේ නැහැ. ඉස්සෙල්ල මම හිතන්නේ ලෝකයේ ඉදිරියට රාජ්‍ය තන්ත්‍රයන් යම්කිසි රාමුවක් පෙන්විය යුතුයි. ආගමක් සතුව මෙන්න මේ වගේ පසුබිමක් තියෙන්න ඕන කියලා. ආගමක් හැටියට පිළිගන්න එන්න ඕන නම් මෙන්න මේ විදියට එන්න ඕන කියලා රාජ්‍ය තන්ත්‍රය තුළ එසත් ජාතික සංවිධානය වගේ යම්කිසි පැනවීමක් කළ යුතුයි. ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් ඒක ආගමක් හැටියට බාර ගන්න බෑ කියන්න ඕන. කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් ඒක ආගමක් හැටියට බාර ගන්න බෑ කියන්න ඕන. මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් එවැනි කරුණු තියෙනවා නම් ඒක ඇතුලේ ආගමක් හැටියට බාර ගන්න බෑ. සත්ව හිංසන මේට අනුබල දෙනවා නම්, පරිසර විනාශයට අනුබල දෙනවා නම් නේද, ලෝක සාමයට බාධා කරන කටයුතු තියෙනවා නම් ඒවා ආගමක් හැටියට බාර ගන්න බෑ කියලා එසත් ජාතික සංවිධානය විසින්, රාජ්‍ය තන්ත්‍රයන් විසින් ප්‍රකාශයට පත් කළ යුතුයි. මම හිතන්නේ යම් කිසි ආකාරයකට ශ්‍රී ලංකා රජයේ හරි කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම්, සත්ව අයිතිවාසිකම් මේ ඔක්කොම උල්ලංඝනය වෙන දේවල් ආගමක් හැටියට බාර ගන්නවා නම් ඒ රාජ්‍ය තන්ත්‍රයේ පිරිසිදු රාජ්‍ය තන්ත්‍රයක් වෙන්නේ නැහැ. බුද්ධිමතුන් පාලනය කරන ඥානවන්තයෝ ඉන්න රාජ්‍ය තන්ත්‍රයක් නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම එහෙම තත්ත්වයක් තියෙන්න ඕන නේද අපේ මහත්තයා? සාධාරණයක් වෙන්න තියෙන්න ඕන. එතුමා හමුදා ප්‍රධානියෙක් හැටියට වැඩ කටයුතු කරද්දී මේ ඥානනය එතුමට තියෙන්නට ඕන. දැන් ඇත්ත වශයෙන් මේවා ආගම් හැටියට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි බාර ගන්න එකක් සල්ලි බලය, අනිත් එක නොයෙකුත් වටපිටාවල් වල තියෙන රටේ තියෙන බලපෑම් නිසා. එහෙම නැත්තම් කිසිම කෙනෙකුට යම් යම් දේවල් ආගම් හැටියට බාර ගන්න බෑ. ඒක තත්ත්වේ තියෙනවා. බුදුදහමේ කරුණාව දක්වන්න ඕන, ගෞරවය දක්වන්න ඕන, ගෞරවය කරන්න ඕන සම්මාදිට්ඨිකයට පමණයි. සීල සත්වයෝ සූපත් වේවා කියලා කොහොමවත් බුද්ධ ආගමේ කියලා නැහැ. ওই සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා කියලා කියන්නේ සීල සත්වයෝ සූපත් වේවා කියලා නෙමෙයි. සීල සත්වයෝ භවයෙන් නිදහස් වේවා කියලා එතන කියන්නේ සූපත් වේවා කියන කතාවක් නැහැ. සියලු සත්වයෝ සූපත් වේවා කිව්වොත් අනිවාර්යෙන් ඒ පුජ්‍යලා ත්‍රස්ත විමර්ශනාංශයෙන් අල්ලගෙන යන්න ඕන. මොකද හේතුව ත්‍රස්තවාදීනොත් නිදුක් නිරෝගීව බොහෝ කල පවතිවා කියන එකනේ එකෙන් ගෙවිවේ. මස්කරකාරයෝ නරයෝ පාතාල කල්ලිත් විහිං වැජ වේවා කියන එක තමයි ඒ කිව්වේ. ඒක වැරදි. එහෙම මෛත්‍රී කරන්න එපා. ඒක මෛත්‍රී භාවනාව නෙමෙයි, ඒක කරුණා භාවනාව. එහෙම භාවනාවල් කරන්න එපා. දැන් මේ දෙක කාලයක් කරලා තියෙන්නේ හරි වැඩන්නේ ඈ. මේ දෙක කාලයක් කරලා තියෙන්නේ හරි වැඩක් මරකය. ඉතින් මීට වඩා හොඳ දහමක් මේ දහම හොඳ ධර්ම තියෙනවා. නමුත් ඒවා අපි විමර්ශනය කරන්න නැතුව, තේරුම් කරගන්න නැතුව නිකන් මේව කළා. දැන් ජේසුස් වහන්සේගේ ධර්මයේ උනත් බොහොම ගැඹුරින් විශ්ලේෂණය කරලා ගත්තොත් එහෙම අර බුදුදහමේ වගේම පරමාර්ථ ඊටාම ගැඹුරු කරුණු වෙහිලා දෙනවා. නමුත් ඒගොල්ලෝ මං හිතන්නේ අවදියෙන් ඒක බැලුවොත් හොඳයි. මොකද ඒකට හේතුව ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ආශ්‍රය කරලා තියෙනවා. රහතන් වහන්සේලා ආශ්‍රය කරලා තියෙනවා. ඊළඟට මේ සත්‍යය අවබෝධ කරගත්ත කෙනෙක් හැටියට දැන් සනිටුහන් වීගෙන යන තේකේ අර අපේ බුදුදහම Hindu ආගමත් එක්ක පැටලුණා වගේ ඒක පැටලුණා යුදෙව් ආගමත් එක්ක. නොකයි වෙන්නේ. ඉතින් ඒව ගැන අපිට කතා කරන්නයි තියන්නේ තේස අපි ඒව ගැන මේ ඇතර දාලා අපේ පැටලුන් ටික කොහොම හරි අපි නිදහස් කරගන්න ඕන. මානසික පැටලුන් ටික. සම්මුතියෙන් වෙනස් වෙන්න බුදුහාමුදුරු කොයි වෙලාවකවත් මතක් කළේ නැහැ. ඔය දාන ජටාව, දාන ඇඳුම ඌව තියෙන. කින්තේ ජටාහි කින්තේ අජින සාටිය. අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසි. මිනිස්සු ඇඳුමින් සංවර කරන්න බෑ. මට නම් කොටට ඇඳක් කමන්නේ නැතුවවත් මට කමන්නේ ප්‍රඥාව තියෙනවා නම්, නුවණ තියෙනවා නම්. එයාගේ ඇඳුම මොනෝද නැද්ද කියලා මට ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් මට නැහැ. දැන් අපි අර විදේශගත වෙච්ච වෙලාවක මේ සුදු ජාතිකයෝ පිරිසක් කාන්තාව පිරිසක් එහෙම ෆොටෝ එකක් ගන්න පුළුවන්ද කියලා අහුවා. ඇත්ත වශයෙන්ම ලංකාවේ එහෙම දැක්ක නැහැ ෆොටෝ එක ඉවරයි. ඒ ඇත්තෙන්දෙටි ඇත්තට අදාළ විදියට. නමුත් මට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට මේ ෆොටෝ එක අවශ්‍ය. අපි මේ ෆොටෝ එකේ පෙනී හිටියා. ඒ නිසා අපිට කියන්න බෑ මේ මේ පුජ්‍යලයාගේ සංවරය අසංවරය මේක තියෙන්නේ මේ ඇඳුම මතේ හරමේ මෙහිමේ කියලා. නමුත් අපිට කියන්න පුළුවන් එක දෙයක්. අධ්‍යාත්මික ගුණයක් වැඩෙනකොට ඉබේටම මානව මේ සෞම්‍ය ලක්ෂණ ඉබේ ගොඩනැගෙනවා. ඒක නීතියක් කවුරුත් දාන්නේ නැහැ. සෞම්‍ය ලක්ෂණ අර gediyak ඉදෙනකොට ලිල්ලෙන් කියන්න පුළුවන් වගේ එයාගේ යංගිස සංවර්ධනයක් වෙනකොට එයා ආරූඪ කරගත්ත දෙයක් නෙමෙයි ස්වභාවික කැමැත්ත තුලින් සංසුම් බවට පාත්‍ර වෙනවා. ඒක අනිවාර්යෙන් ඒක අපි දැක්ක දෙයක්. මනස සංසුම් වෙන්නේ. ඒක හැබැයි ඉබේ වෙන දෙයක් ඒක. එතෙන්ට පත්‍ය යුතුයි. නමුත් අපිට කියන්නම බෑ අරකම මිම්මක් කරගෙන මෙයා මේ 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 මෙහෙම කෙනෙක් කියලා. ඒක මිමිකරන එක වැරදි. එතකොට ඇඟින් පුරෝගනම හිටියාම නීතියක් අනුව එයා සංවර කෙනෙක් කියලා කියන්න බෑ. ඒකයි තියෙන නිසා අභ්‍යන්තරය පිරිසුදු කිරීමමයි බුදුදහම කියලා කියන්නේ. අභ්‍යන්තරව පිරිසුදු කරනවා කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නැති කරනවා. එතකොට අලෝභ, ද්වේෂ, මෝහ ඒකත් නැති කරන්න ඕන. ලෝභ, ද්වේෂ, මෝහ පමණක් නෙමේ අලෝභ, ද්වේෂ, මෝහ මොකට තියාගන්න? කොට්ටේ තියාගන්න කිලිල්ල. ඒකත් අයින් කරන්න. ඊට පස්සේ ඒක තමයි නිර්වාණ කියන්නේ. බැඳීම් විරහිත මනසක් වෙන්න නම් පුණ්‍ය පාප පහිනස්ස වෙන්න ඕන. දැන් මේක කිව්වයි කියලා දන් දෙන එක නතර කරන්න එපා. ඒක යුතුය මහා වගකීම සහය සම්ප්‍රදාය. ඒක රකින්න හොඳ දෙයක්. ඈ සතෙකුට ආහාර ටිකක් දීම ඒක තමන්ගේ සිතේ උණු වෙන මට්ටමින් හැකියාව තියෙන පරිදි. නමුත් බොහෝ වෙලාවට අපි අතින් අර පින්කම් ගැන කියලා මේම කැඳ පූජ කළාම මෙච්චර පින් සිද්ධ වෙනවා. දැන් පෞගේ කාලෙක මම ওই කැඳ පූජා කිරීම ගැන වෙනවම මේ කතාව කීපෙරිද රේඩියෝ එක අහන් හිටියා නේද? කැඳ පූජ කළා සක්විති රජ වුණා 39 වාරයක්, ලෝකාධිපති රජ වුණා 40 වාරයක්, මහා සිටු සම්පත් ලැබුවා 100 වාරයක් කිව්වා කැඳ පූජ කළා. හාමුදුරුවන්ට කැඳ බීලා මැරෙන්න ඉන්නේ හොසරි කට්ටිය වූ කාලා. බුදු දහමට අනුව කිසිම පූජාවක් එහෙම පින් සිද්ධ වෙන දෙයක්වත් පව් සිද්ධ වෙන දෙයක්වත් බවට පත් වෙන්නේ නැහැ පූජාව හේතුවෙන්. ඒක පව් හරි පින් හරි බවට පත්වන්නේ චේතනානුරූපීව ඒ තියෙනවා. දැන් අපිට කියනවා මුල මැද අග සිත පිරිසුදු කරගෙන දෙන්නලු. හාමුදුරුවෝ ටික දැක්ක ගමන් මුල මැද අග ඔක්කොම අපිරිසුදු වෙනවා. බණ ටික අහපු ගමන් මුල මැද ටික ඔක්කොම අපිරිසුදු වෙනවා. නෑ ඉතින් ආයෙ වැඩක් නෑ නේද? එහෙම පිරිසුදු දැන් ඔය කාට හරි කිව්වොත් එහෙම සතුටින් ඉන්න කියලා එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න බෑ. ඒක ඉබේ සැකසෙන්න ඕන දෙයක්. ඒක සංවිධානය වෙන්න ඕන දෙයක්, ගොනු වෙන්න ඕන දෙයක්. ඒක එහෙම මේ කිව්වයි කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සීවිලි මහරහතන් වහන්සේ ලබන්නන්ගෙන් අග්‍රලාභීත්වය ලබන්නේ වමනේ ටිකක් දීමේ හේතුවේ. කවුරුවත් වමනේ කරලා එහෙම දෙන්න ලැහැත්තේ ඉන්න එපා. වමනේ ටිකක් දීම හේතුවෙන් තමයි අග්‍රලාභීත්වය ලැබෙන්නේ. ඒක පැහැදිලිවම මේ දෙයක්. මමත් එහෙම පින්කම් කරලා තියෙන මිනිස්සෙක් පත්‍ය යුත්තේ බුද්ධාගමෙන් පාලනය වෙන, මුස්ලිම් ආගමෙන් පාලනය වෙන, ක්‍රිස්තියානි ආගමෙන් පාලනය වෙන, හින්දු දහමින් පාලනය වෙන, ජෛන දහමින් පාලනය වෙන පුජ්‍යලෙන් බවට නෙමෙයි මිනිස්සෙක් පත්‍ය යුත්තේ. මිනිස්සෙක් පත්‍ය යුත්තේ මානව දහමින් පාලනය වෙන. දැන් මානව දහමින් පාලනය වෙන තැනට ආවහම මට බඩි කෙනෙක් හිතෙනවා, අර යටත් මට තියෙනවා නම් දෙන්න ඕන. ඈ ඒ වගේම මට බඩි කෙනෙක් හිතෙනවා, මට නැත්තම් අරයෙන් ඉල්ලගෙන හරි කන්න ඕන. ඕදෙන් තේනවනේ. ඔතෙන් දෙනවා. ඒකයි ඒ වැඩ පිළිවෙල. දැන් අපි ওই ස්කෝලේ යන්නේ කාඹ ගහ කාඹ තිබුණා. ඒ ළමයෙක්ව ගහල කඩමු දෙකක් තුනක්. මං කිව්වා එහෙම එපා. අපි ගිහිල්ලා හමු. ගිහිල්ලා ඇහුවාම කිව්වා අර සී අපි අඹ ගෙඩියක් කඩා ගන්නද? ආහා පුතා කඩා ගන්න මේ අපි අකමැති මේ ගහේ මල් පවා කඩාගෙන වැටෙන අතිවිති මේ පාර යන කොල්ල මේකට පොළු වලින් ගහනවනේ කිව්වා. ළමයෝ කඩා ගන්න ඕන තරම් කිව්වා. ඉතින් අපි ගියාදලා අපිටත් අඹ ඕන තරම් අරගෙන 100 දක් ගෙඩි දෙක තුනක් දීලා ආවා. ආයි හැමදාම ගිහිල්ලා අඹ කඩාගෙන කාලා එනවා. ඒ හොරා කනවට වැඩි හරි ලේසියිනේ. ඒ මනුස්සයට කියලා ඊට සම්‍යක් ප්‍රතිපදාවකින් ඉල්ලගෙන. ඉතින් ඒ වගේ මේ සමාජය තුළ මේ දැහැමිව යහපත්ව ජීවත් වෙන්න සහ දියුණු වෙන්න අවකාශය තියෙනවා. ඒ කිසි ගැටලුවක් නැහැ. දැන් අර චේතනාව තුළින් සොරසිතින් ඒ කටයුතු වල අර විදියට කරන්න ගියා නම් එහෙම ඒකේ තමන්ටත් මානසික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. පාරිසරිකව, පුජ්‍යලිකව, සමාජිකව ගැටලු බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ කතා අපි ඔක්කොම කතා කරන්නේ නීතියක් මගින් නෙමෙයි, ධර්මයක් මගින්, ස්වභාව ධර්මයක් මගින් තමන්ගේ මනස ක්‍රියාත්මක වෙන මට්ටමට, බැඳීම් විරහිත தত্ত্বයකින් ක්‍රියාත්මක වෙන මට්ටමට පත් විය යුතුයි. ස්වභාවයක් හැටියට සියල්ල බාර ගන්නත් පුළුවන් දැනෙන ස්වභාවයට අපි පාත්‍ර විය යුතුයි. මේ ධර්ම අවබෝධයට පාත්‍ර වුණාට පස්සේ ඇයි අධ්‍යාත්මික නුවණින් ඥාණයෙන් එයා මොන දිසානතියකට ගියත් අවඩක් ඒ තුලින් වෙන්නේ නැහැ කියන එක මේ ඔප්පු කරලා තියෙන ශාසන ඉතිහාසයේ. දැන් විසාකා මහ උපාසිකාව මාර්ගඵල ලබන්නේ අවුරුදු 7ේදී. දැන් 60 අයටත් නෑ ඒක. හරිද? 7ේදී ලබලා මොනවද යා කලේ? බොහොම ලස්සන රූප සම්පත්තියක් රැකගෙන ඉඳලා තියෙනවා. සුවඳ විලවුන් ගෑවි නෑ කියන්න පුළුවන්ද? කොණ්ඩේ එක එක තෙල් දාරවද මේවා ගෑවි නෑ කියන්න පුළුවන්ද? ඈ ශරීර හැඩය පවත්වා ගැනීම සඳහා ඖෂධීය ප්‍රතිකාර කළාද නැද්ද කියලා කියන්න පුළුවන්ද? ඈ අද කාලේ වගේ මේ එක එක සෙන්ටර් තිබ්බේ නැහනේ. ගෙදර ඉඳගෙන තමන්ගේ සුවතාවය රැකගන්න ඇතිනේ. අර සෙන්ටර් වල නේ අසංවර භාවයක් ඇති වෙන්නේ. ගෙදර ඉඳගෙන තමන් ඉතින් ඒ නිසා ඒක කළේ නැද්ද? කළා. ඉතින් එහෙම එහෙම ගිහිල්ලා ඇය ඒ ඒ රූප සම්පත්තියන් මනාව රැකගෙන බොහොම ප්‍රබුද්ධ ඥානයකින් ගුණයකින් ජීවත් වෙච්ච ඇය ඉන්දියාවේ ඉන්න එක වසරක ලස්සනම කාන්තාව බවට සම්මානයට පාත්‍ර වෙනවා. එතකොට ඒකට තරංගයක් තියන්නේ නැද්ද? තරංගයක් තියෙනවා. එතකොට ඒකට ලැබෙන මහා ලතා පළඳනා 18 කෝටියක් වටිනවා. 18 කෝටියක් වටිනවා. ඒ නිසා මහා ලතා පළඳනාව දිනා ගන්න ඔය. අද කාලේ උනුත් එහෙම කොහොමද වෙන්නේ? අන්න ඒකයි කියන්නේ මේ සද්ධර්ම අවබෝධයට පත් වුණාට පස්සේ ඔබ මොන දිශානතයකින් මොන පැත්තකින් මොන දියුණුවකින් මොන සංවර්ධනයකින් ගියත් ඒ දහමට හානියක් වෙන්නේ නැහැ. හැබැයි මා එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ බුද්ධ ආගමට අනුව නෙමෙයි. මානව ධහමට අනුව. මොකද මේ ධර්ම අවබෝධයේ වෙච්ච මේ මස් කඩ හිමියෙක් ගැන අපිට කියන්න පුළුවන්. අපි ධර්මයේ කියන තැනක ඇවිල්ලා හදිස්සියෙන් තේ එකක් බොන්න කඩේට ආපුවම මේ පුජ්‍යලා ඇවිල්ලා ওই ධර්මය ශ්‍රවණය කළා. කොච්චර පාපකාරී මිනිස්සයා වුණත් මේ මිනිස්සයට හොඳ විචක්ෂණශීලී බුද්ධියක් තිබුණා. අඟුලිමාලට වගේ විචක්ෂණශීලී බුද්ධියක් තිබුණා. ඉතින් මෙතන මේ මිනිස්සයට මේක රහක් වැටිච්ච නිසා තව ටිකක් වෙලා අහගෙන හිටියා. අහගෙන ඉදදී මේ පැයක් එකමාරක් තුල මේ මිනිස්සයා ඒ සුළු කාලය තුල මේ ධර්මය දැක්කා. අවබෝධයට පත් වුණා. දැන් තමන්ගේ මේ සත්ව ගොයිබලේ වැඩ කර කර ඉඳලා තේ එකක් බොන්නවෝ මිනිස්සු මේ කඩේට. ඊට පස්සේ වෙච්ච සිද්ධිය තමයි ඒ කතා ප්‍රවෘත්තිය ওই නිකවැරටි ප්‍රදේශයේ තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ තිබිච්ච සිද්ධිය තමයි මේ මිනිස්සු ඊට පහුවෙන්දත් මන්නේ අරගෙන ගියා කුකුල්ලෝ එළුවෝ එහෙම මේ මරලා මස් කඩවල වලට දාන්න. ගාලා ඉතින් කුකුල ගිහිල්ලා අර කම්බි කොක්කද මොකක්ද දෙකක් තියෙනවා මේ ඇනේ දෙකක් අස්සේ අංගල ඔළුව මේව කරලා ඇදලා ගහනවා මන්නේ. දැකලා තියෙනවා අපි ඡාය රූපවල තියෙනවා ඒ පාරේ තියාගෙන මරලා දෙන්නේ. ඉතින් මේ මිනිස්සු එදත් ගිහිල්ලා මරන්න. මොකක්ද උනේ කියලා දන්නවද? මෙයා අර ඇනේ වෙනද විදියටම කුකුලෙක් අරන් දැම්මලු. ඇනේට දාලා ඊළඟට මේ තමයි ගහන්නේ. දාලා මන්නේ අරගෙන මේ මිනිස්සු මන්නේ උඩට උස්සවනවා. මගද වෙන සිද්ධිය. ඔව් පහත් වෙන්නේ නැහැ පහලට එන්නේ නැහැලු මන්නේ. අත උස්සනෝ විතරයි පහලට එන්නේ. පහලට ගන්න බෑ. කීප සැරයක් උත්සාහ කරලා බැලුව ගහන්න බෑ. දැන් එයා ක්‍රියාත්මක වෙන්නේ බුද්ධ ආගමට අනුව නෙමෙයි ඉස්සෙල්ලා මොනම දහමක්වත් නැතුව ක්‍රියාත්මක වෙච්ච මිනිස්සයා. දැන් මානව දහමට අනුව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එයාගේ හෘදයේ ඇවිල්ලා ලස්සට මතක් කරලා දෙනවා මේ ඔයාම තමයි ඔය ඉන්නේ. ඔයාගේ රුධිරයමයි ඔය තියෙන්නේ. ඔයාගේ හද ගැස්මමයි ඔය තියෙන්නේ. ඔයාගේ ආසාවල්මයි ඔය තියෙන්නේ කී කියා කියනවා. කියනකොට මොකද වෙන්නේ? ඈ? කරන්න පුළුවන් වෙන්නේ මානව දහමින් අර අත පහලට ඉන්නේ. නිකන් සංඥාවක් ඇතුළේ විතරක් තිබ්බනම් බුද්ධ ආගමක් හරි වෙන ආගමක් හරි මොකක් හරි මොකද වෙන්නේ? ගානවන්නේ. ආයේ ඕක එක්ක රහසින් කරනෝ, එක්ක පේන්නේ නැති වෙන්න කරනෝ, එක්ක නීතියට හොරෙන්නම් නීතියට නොපෙනෙන්න කරනෝ, ධාමයට හොරෙන්නම් ඒක පන්සලට හරි පල්ලියට හරි කෝවිලට හරි නොපෙනෙන්න කරනෝ. දැන් මොකද වෙන්නේ? අන්න හදවතට සම්බන්ධ වෙලා මානව ධහමකේ ක්‍රියාත්මක වෙන පුජ්‍යලේ බවට පත් වෙනවා. මේ පුජ්‍යලයට සත්තු මරන්න බැරි බව මේ මිනිස්සයා දැනගත්තා. දැන් මෙතෙන් පටන් මේ මිනිස්සයා අර කූඩුවල හිටපු ඔක්කොම සත්තු ලියලා දාලා කැලේට එලවල දූබිය වෝණ දියා උඹලා වික්කොත් එහෙම ආයි මරනෝනේ කවුරු හරි ගිහිල්ලා දූබියව කියලා ඌරොයි එළුවොයි කුකුල්ලොයි ඔක්කොම ටික කැලේ එලවල. ඊට පස්සේ ඕන එකක් වෙයි, එක්ක සෝබාදාමෙන් ජීවත් වෙයි, නැත්නම් ඉතින් සතුන් අල්ලගෙන හරි මොනවා හරි වෙයි. ඉතින් මේ මිනිස්සට ඒක කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මිනිස්සයා මේෂන් වැඩ කරන්න පටන් අරන්. ඒක කිසිම පාප ධර්මයක් වෙන තැන නෙවෙයි. මේෂන් වැඩක් කරනවා කියන්නේ මේෂන් වැඩ කාර්යයක් කියලා අත් උදව්ද වෙනම සිමින්ති අනන පටන් අරගෙන රුපියල් 7800ට ඒ දවස්වල හැදීරේ කරනවා.
අරකින් නිදහස් වෙනවා. හැබැයි ආදායම් වශයෙන් බැලුවම අර මිනිහට දවසට දහස් ගානක ලාභයක්.
ඒකයි වෙන්නේ මානව ධමයට. ඒ නිසා ලෝක සම්මතයේ පින්ුත් නැහැ පවුත් නැහැ මොකක්වත් ගන්න නැහැ. දැන් මේ ලෝක සම්මතයේ පින් පව් කියලා බෙදාගත්ත එක හරිද? වැරදීනේ. සමහර පව් වැඩවලට මිනිස්සු පින් කියලා දාගෙන තියෙනවා. සමහර පින් වැඩවලට පව් කියලා දාගෙන තියෙනවා. ඒ නිසා ලෝකයා විසින් කියන දැන් සමහර දේවල් අපිටත් අපෙනුත් අහන මේව කළාම පින්ද කියලා අහනවා. පින බව තේරෙ නියම වෙන්නේ තමන්ගේ හෘදයට දැනෙන ප්‍රමෝදය සතුට පිනායෑම මතයි කියලා දන්නේ නැති නිසා. එහෙම නිසා ක්‍රියාවක් නිසා පින් සිද්ධ වෙන්නේ නැත, ක්‍රියාවක් නිසා පව සිද්ධ වෙන්නේ නැත, ඒ තුල ජනිත වෙන්නා වූ. හැබැයි ඉතින් නරක දෙයක් කරන්න බෑ, නරක චේතනාවක් නැතුව කරන්න බෑ ඉතින්. නමුත් යම් යම් තැන්වලදී අර පේන ක්‍රියාවට වඩා චේතනාව පසුබිම් වෙන ආකාරයට ඒකේ කර්මวิශේ ප්‍රභේදනය හට ගන්නවා. නමුත් මොන ක්‍රියාවලයක යෙදුනත් සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙකුට ඒ කිසිම සම්බන්ධතාවයක් නැහැ. රජ වුණාට පස්සේ නඩු දාන්න බෑ වගේ තමයි. හේ, දැන් ලංකාවේ ජනාධිපතිතුමා නඩු දාන්න බෑ කාටවත්. නීතියේ හැටියට නඩු දාන්න බෑ. ඒ වගේ අතෙන්ද කිසිම සම්බන්ධතාවයක් වෙන්නේ නැහැ. එයා මානව දහමක් ඇතුව ක්‍රියාත්මක වෙනවා. ඒකයි තියෙන தත්ත්වය. එමනයි සත්‍යයන් අවබෝධ කරගෙන ජීවිතේ ධර්මයෙන් ඒකාලෝක කරගන්නට පින්වතුන් තව තවත් ධර්ම ශ්‍රවණය කිරීම, ධම් විමසීම්, ධර්මයේ යෙදීම් වල යෙදিলা අප්‍රමාදීව මේ ගෞතම බුද්ධ ශාසනය නෙමෙයි මේ සතිය ඇතුළත, මේ මාසේ, මේ තුන් මාසේ ඇතුළත කියලා අදිස්ථාන කරන්න මම ජීවිතේ අන් ඕනම දේ සියල්ල අතහැර දාලා මේ ඥානය අවබෝධ කරගන්නවා කියලා වීරිය ඇති කරන්න, ප්‍රමුඛ ස්ථානයම ධර්මයේලා තැබුවොත් අප්‍රමාදීව දකින්න පුළුවන්. මොකද හතේ ළමයි දැකපු මේ පුංචි දහම හැටේ ළමයින්ට දකින්න බැරි නම් ඒ ඇත්ත මොනතරම් මෝඩයෝද කියලා නේද හිතෙනවා. ඒ නිසා ඒ එවැනි මෝඩකමින් තමන්ගේ තියෙන අඥානකමින් නිදහස් වීම සඳහා හිනා වෙන්න එපා, අඬා අඬා මහන්සි වෙන්න. තේරුණානේ? එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.